කාකුමක්කී සිය බස කෙලෙසා අපට නිදහසක් නොමලැබේ. පටන් ගන්නෑ සියබසින්. කුමාර්තුංග මුනිදාසයන් තමයි දුවේ පුතේ අපට මෙහෙම කිව්වේ. මොකක්ද මේ කියන්නේ? ජාතියක අනන්‍යතාව භාෂාවයි. භාෂාවට ආදරය කරන්නා ජාතියටත් මාතෘභූමියටත් ආදරය කරයි. එහෙනම් රට ජාතිය රැකගන්නට නම් මුලින්ම භාෂාව රැකගත යුතු බව තමයි කුමාර්තුංගයන් අපට මේ පසක් කරන්නේ. ඉතින් සිංහල භාෂාව රැකගන්න, සිංහල භාෂාව දූ දරුවන්ට ඉතා රසවත්ව පොවන්නට අපි නිරන්තරයෙන් කැපවෙනවා. ඒ කැපවීමට අරුතක් එක් කරමින් අපිට මේ අවස්ථාව උදා කර දුන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂතුමාටත් සිංහල විෂය අධ්‍යක්ෂතුමාටත් කඳුරට සේවය කාර්ය මණ්ඩලයේ සැමටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් කල් වේලා නොගෙන යමු අපි අපේ මාතෘකාවට. දුවේ පුතේ, අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේදී අපට හමු වෙන පළවෙනි සාහිත්‍ය පාඩම. අපි හැමෝම දන්නවා ඒ අඟුල්මය දමනය. ඉතින් අඟුල්මය දමනය පිළිබඳව කතා කිරීමට මුලින් අපි බලමු දරුවනේ මොකක්ද මේ සාහිත්‍ය කියන්නේ කියලා. භාෂාව මාධ්‍ය කොටගෙන හැඟීම් ප්‍රබලාකාරයෙන් දැනවීම සඳහා මානවයා ගොඩනගාගත් මාර්ගය සාහිත්‍යයයි. ගද්‍ය, පද්‍ය, චම්පු යනුවෙන් ප්‍රධාන ප්‍රභේද තුනකට බෙදා දක්වන්න පුළුවන් මේ සාහිත්‍ය දුවේ පුතේ හරිම රසයි, රස සහිතයි. මම මුලින්ම අදහස් කරපු ආකාරයට මේ අඟුල්මය දමනේ පාඩම උපුටාගන්නේ අමාවතුර කෘතියෙන්. අමාවතුර ලියන්නේ දරුවනේ පොළොන්නරු යුගයේදී. එහෙනම් පොළොන්නරුවේ යුගයේ ලියවෙන ගද්‍ය කෘතියක් තමයි අමාවතුර කියන්නේ. එහෙනම් දැන් මගේ මේ මුල්ම ආරාධනය ධම්මිගුරු මහත්මියනි ඔබටයි, පොළොන්නරු යුගයේ සාහිත්‍ය පිළිබඳව ඔබගේ අදහස් ටිකක් අපේ දූ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට.
මේ අපි අද කතාබහට ලක් කරන පොළොන්නරු යුගයේ ආරම්භය වන විට දරුවනේ දකුණු ඉන්දිය රාජ්‍යයන්ගේ ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති වී තිබුණා ලංකාවත් එක්ක. සුලි, පාණ්ඩ්‍ය, කේරළ, කලිඟු, පල්ලව ආදී මේ රාජ්‍යයන්හි සාහිත්‍ය වර්ධනය සංස්කෘත භාෂාව මුල් කරගෙන සිදු වී තිබුණා. ඒ සමගම පාලි අටුවා ග්‍රන්ථ සිංහලයට නැගීම නිසා පාලි භාෂාවේ ඇසුරත් සාහිත්‍යයට එක් වුණා. මේ යුගයේදී පාලි වීරණ ග්‍රන්ථ කීපයක්ම රචනා කෙරෙනවා. කච්චායනය, මොග්ගල්ලායනය, චාන්ද්‍ර ව්‍යාකරණය උදාහරණ ලෙස ගන්න පුළුවන්. මීළඟට කෝෂ ග්‍රන්ථ කීපයකුත් රචනා කෙරෙනවා. මුගලන් හිමියන්ගේ අභිධාන ප්‍රදීපිකාව අමරකෝෂය උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. ජාතක කතා සන්න ඇතුළු සන්න කීපයක්ම රචනා කෙරෙන්නේ මේ යුගයේදී. මහා පැරකුම්භාවන් කරපු ශාසනික සංග්‍රහයේ උත්කෘෂ්ට කාර්යයක්සේ සැලකෙන පොළොන්නරු කතිකාවත ලියවෙන්නේ මේ කාලයේදී. අපි අද මහත් උත්කර්ෂින් කතා කරන ගී කාව්‍ය දෙකක්ම රචනාවන්නේ දුවේ පුතේ මේ යුගයේදීමයි. ඒ මූදේ උදාවත හා සසඳාවත. විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණ රචනා කෙරෙන්නේ මේ පොළොන්නරු යුගයේදීමයි. මහා බෝධිවංශ පරිකතාව ලෙස සැලකෙන ධර්ම ප්‍රදීපිකාව ගුරුළු ගෝමීන් වෙතින් රචනා කෙරෙන්නේ පොළොන්නරු කාලයේදී. ගුරුළු ගෝමීන්ගේ විශාරද දැනුම මේ ග්‍රන්ථයෙන් පිළිබිඹවන බව දුවේ පුතේ විවාදයක් නැහැ. පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ සිංහල සාහිත්‍ය වංශයේ දැක්වෙනවා මේ යුගයේ තුල සිටි විශාල ලේඛක සංඛ්‍යාවක් පිළිබඳව. 20කට ආසන්නයි එම සංඛ්‍යාව. ගෝමී කියන වචනයෙන් අදහස් කෙරෙන්නේ මහා උපාසක යන්නයි. මේ මහා උපාසක පසුව ගුරුළු ගෝමී වූ බවට කියවෙනවා.
ස්තුතියි ඔබතුමියට. පොළොන්නරු යුගයේ සාහිත්‍ය කෘති ඒවායේ කතුවරු පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අමා යනු අමෘතයයි. ලොවේති රසයන් අතර අමා අග්‍රගණ්‍යයි. වතුරු නම් ප්‍රවාහයයි, එනම් ගැලීමයි. අමාවගේ ගැලීම අමාවතුරුයි. පුරුෂධම්ම සාරතී පද වර්ණනාවෙන් ගැලෙන අමාව නම් බුදුසිරිතයි. බලන්න දුවේ පුතේ, බුදුසිරිත අමාව කොටගෙන එහි ක්‍රමික වර්ණනාව වතුරු වශයෙන් තබා අමාවතුර ලෙස පොතර දුන්නු නම මොනතරම් අපූරුයිද කියලා. තම පොතර ලබා දුන්නු නමින්ම මෙහි කතුවරයාගේ දක්ෂතාව, ප්‍රතිභා ගුණය, නිර්මාණ ශක්තිය අපට පසක් වෙනවා නේද දුවේ පුතේ? එහෙනම් කවුද මේ අග්‍රගාන්‍ය කතුවරයා? මොකක්ද මේ කෘතිය ලිවීමේ අරමුණ? අපි අහමු මේ ගැන උදේනි රාජනායක ගුරු මහත්මියගෙන්.
ඔව් නක්කාවිට ගුරු මහත්මියනි, ඔබතුමී කිව්වා වගේ අමා වතුර කියලා කියන්නේ අමෘත වන් ජල ධාරාවක් ගලා යන්නාසේ එක දිගට කතා පරිච්ඡේද 18ක් ලියාගෙන යමින් මේ අමා වතුර රචනා වෙලා තියෙනවා. ඉතින් මේ අමා වතුර රචනා කිරීමට දරුවනේ මේ කතුවරයාට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඒ කියන්නේ එතුමාට ලොකු අරමුණක් තිබ්බා. මොකද්ද මේ අරමුණ? උන්වහන්සේ ප්‍රකාශ කරන විදිහට, නොවියත් හුදි ජනන් සඳහා සියබසින් මා විසින් සැකවින් දක්වනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා අමා වතුරේ. ඒ කියන්නේ මෙතන නොවියත් හුදි ජනයා කියලා ගුරුළු ගෝමින් අදහස් කරන්නේ පාලි සංස්කෘත නූගත් සාමාන්‍ය ජනයා. මේ සාමාන්‍ය ජනයා වෙනුවෙන් සියබසින් කියන්නේ සිංහල භාෂාවෙන් කෘතියක් සම්පාදනය කිරීම තමයි අමා වතුර කතුවරයාගේ බලාපොරොත්තුව වුණේ. ඉතින් දරුවනේ, මේ අමා වතුර ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා පරිච්ඡේද 18ක්. මේ පරිච්ඡේද 18ෙම්ම ප්‍රකාශ වන්නේ බුදුන් වහන්සේ විවිධාකාරේ විවිධ චරිතවලට විවිධ චරිතවල ඇතුළත් දුර්ගුණයත් එම චරිතය දමණය කළ ආකාරයත් විස්තර කර දැක්වීම. බුදු ගුණය හා බුදුමණ ඇතුළත් වන පරිදි තමයි මේ කතා සම්පාදනය කරලා තියෙන්නේ. මේ දමණය කළ පිරිස අතර දරුවනේ දෙවිවරු ඉන්නවා. යක්ෂ, නාග, ඒ වගේම තිරිසන් සතුන්, මෙන්න මේ වගේ පිරිස් තමයි බුදුන් වහන්සේ විසින් දමණය කරන ලද්දේ. ඔබ දන්නවා මේ වෙන විටත් ඒ අතරින් කීප දෙනෙක් මම ප්‍රකාශ කරන්න. උපාලි ගෘහපති, කූටදත්ත බමුණා, බාවහරික තවුසා, ශාක්‍ය භික්ෂුව, ආලවක යක්ෂයා, අජාසත් රජතුමා, නාලාගිරි ඇතා, නන්දෝපනන්ද නාගරාජයා, මෙන්න මේ ආකාරයට විවිධාකාරයේ චරිත දමනය කිරීමට අප මහබෝසතාණන්ට හැකියාව ලැබුණා අමා වදන් තුලින්. මේ පරිච්ඡේද 18න් දරුවනේ මුල් පරිච්ඡේද 3 ටිකක් වැදගත් වෙනවා අපිට. ඒ කියන්නේ මේ කතාවේ ඇතුළත් දුර්දාන්ත දමණය, සසන්තාන දමණය, පරසන්තාන දමණය මේ කියන කතා වලින් පැහැදිලි කිරීමට කතුවරයා උත්සාහ කරගෙන තියෙන දරුවනේ, බෝසතාණන් වහන්සේ පාරමී පිරු ආත්ම භාවයන් දැක්වෙන ජාතක කතා වලින් ආරම්භ කරලා දෙවුරම් වෙහෙර පිළිගත් අවස්ථාව දක්වා කතා ඇතුළත් කර තිබීමයි. හතරන් පරිච්ඡේදයත් අපි ටිකක් වැදගත්. ඒකට හේතුව තමයි අප බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදුගුණ වලින් පුරිස ධම්ම සාරදී කියන බුදුගුණය වඩාත් ප්‍රකට වන දමන කතාව තමයි මේ හතරවන පරිච්ඡේදය ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ උපාලි ගෘහපති දමණය. දරුණි, හත්වන පරිච්ඡේදයත් අපිට වැදගත්. ඒකට හේතුව තමයි හත්වන පරිච්ඡේදයේ තියෙන්නේ අඟුල්මල් දමණය. අපේ අපස සාමාන්‍ය පෙළ විභාගයට නිර්දිෂ්ට පාඩම අඟුල්මල් දමණය ඇතුළත් පරිච්ඡේදය තමයි හත්වන පරිච්ඡේදය. 14වන පරිච්ඡේදයේ සුවිශේෂත්වයක් තියෙනවා. ඒ තමයි නාග ශබ්දයෙන් ප්‍රකාශ වන කතා දෙකක් මේක ඇතුළත් වෙලා තියෙනවා. නාග කියන ශබ්දයෙන් නාලාගිරි ඇතා, නන්දෝපනන්දනන් නාගරාජයාත් දමණය කළ ආකාරය මේ කතාවේ ඇතුළත් වෙලා තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන සුවිශේෂත්වය. ඉතින් දරුවනේ, මේ අමා වතුර ග්‍රන්ථයේ කතුවරයා අපි නක්කාවිට මහත්මිය ප්‍රකාශ කළා වගේ ගුරු ගෝමි පඬිවරයා මේ අමා වතුර ග්‍රන්ථයේ තියෙන කතාවලින් ප්‍රකාශ වෙන්නේ අපිට බුදුන් වහන්සේගේ පුරිස ධම්ම සාරති බුදුගුණය. මේවා අපි ගොඩාක් වැදගත් කොට සලකලා අපිට අපේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඒවා කෙටි සටහන් විදිහට ඔබ තබා ගන්නවා නම් වඩා සුදුසුයි.
ස්තුතියි ගුරුතුමියනි ඔබට. ඉතිපිසෝ භගවා අරහන් ආදී වශයෙන් කියවෙන නව බුදුගුණ පාට අතර 6 වෙනි බුදුගුණය තමයි පුරුස ධම්මසාරති බුදුගුණය. තමනු දැමි අනුනු දමණය කළ හැටි පෙන්වන බුද්ධ චරිතයේ විසිතුරු සිදුවීම් රැසක් පුරුස ධම්මසාරති යන පදේ අන්තර්ගත වෙලා තියෙනවා. මේ ඒ එක් අපූරු අවස්ථාවක්. අඟුල්මල් දමණය ධම්මිගුරු මහත්මියනි, ඔබටයි මේ ආරාධනය. අඟුල්මල් දමණේ කතාසාරය අපේ දූ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට.
මේ කතාව ආරම්භ වෙන්නේ බර්ග කියන බමුණාට දාව මන්තානි බැමිණියට දරුවකු උපදින අවස්ථාව. මේ අවස්ථාවේදී මුළු නගරේම ආයුධ බබලන්න පටන් ගන්නවා. නගරේ පමණක් නෙමෙයි, රජතුමාගේ මාලිගාවේ මගුල් කඩුවත් සෙසු ආයුධත් බබලන්න පටන් ගන්නවා. බමුණ බලනවා තමන්ගේ දරුවා ඉපදුනේ කවර නැකතකින්ද කියලා. සුර නැකතකින්, ඒ කියන්නේ අපරාධකරුවන් උපදින නැකතකින් තමයි තමන්ගේ මේ කුළුඳුල් පුත්‍රයා, පසු අපි දැනගන්නවා එකම පුත්‍රයා උපදින්නේ. ඔහු යනවා එදා පැවති චාරිත්‍රයක් අනුව රජතුමාට මේ බව සැල කරන්න. රජතුමා අහනවා, රජතුමාගෙන් ඉස්සෙල්ලාම අහන්නේ මිනින්ද ගියාද කියලානේ. අහලා දුක සැප අහලා ඊට පස්සේ කියනවා, මේ ඊයර නින්ද ගියාද කියපුවා, මොන නින්දක්ද මට, මගේ මාලිගාවේ තිබුණු ආයුධ සේරම බබලන්න පටන් ගත්තා. ඒ මොකද, මගේ ගෙදර පුතෙක් ඉපදුන අසුර නැකතකින්. රජතුමා අහනවා, ඒ තනියම අපරාධ කරන කෙනෙක්ද, එහෙම නැත්නම් කණ්ඩායමක් එක්ක අපරාධ කරන කෙනෙක්ද? තනියම අපරාධ කරන කෙනෙක් රජතුමනි. අන්න රජතුමාගෙන් අවස්ථාව ලැබෙනවා ජීවත් වීම සඳහා කුමාරයාට. ඊට පසුව අර මේ මුළු රාජධානියෙම ආයුධ දිලිසුණත් කිසිවෙකුට කරදරයක් නොවුණු නිසා ඌට නම ලැබෙනවා අහිංසක. මේ අහිංසක කුමාරයා ඉන්න අනතුරු යනවා අධ්‍යාපනය ලබන ශිල්ප ශාලාවට. මේ ශිල්ප ශාලාවේදී අතිශය විනීත සහ දක්ෂ ශිෂ්‍යයෙකු වන නිසාම ගුරුතුමාගේ නොමද ආදරයට ලක් වෙනවා. මේකම හේතුවක් වෙනවා අනෙක් ශිෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට ගොදුරක් වෙන්න. අනෙක් ශිෂ්‍යෝ ඉතාම දරුණු කේලමක් අනියම් සම්බන්ධයක් ඇති බව කියමින් ගුරුතුමාගේ බිරිඳ සමග ගුරුතුමා අර ශිෂ්‍යයා සමග බිඳවන්න කටයුතු කරනවා. අවසානයේදී මේක ඇත්තක් කියලා පිළිගන්න ගුරුතුමා මොකද කරන්නේ? ඔහු මරන්න හිතනවා. මුලින්ම එහෙම තමන් තනියම මැරුවොත් තමන්ට ලාභය පිරිහෙන නිසා ඔහු මොකද කරන්නේ? අනික් අයලව මරවන්න වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ තමා ගුරු පූජාව සඳහා මිනිස් දහසක් මරන්න ඕන කියන යෝජනාව ඉදිරිපත් කිරීම. මුලදී කුමාරයා මේක ප්‍රතික්ෂේප කළත් පසුව දෙවන වතාවේදී එහෙම කළේ නැත්නම් ශිල්පේ පීටන්නේ නැති බව කී නිසා කුමාරයා ආයුධ අරගෙන මිනිහ මරන්න වනගත වෙනවා. එහිදී ඔහු තමන් මරණ සෑම මල කඳකගෙම කපා ගන්නවා ඇඟිල්ලක් කපලා මාලයක් දාගන්න නිසා ඔහුට නමක් ලැබෙනවා අඟුලිමාල කියලා. මිනිස්සු වනයේට යන එක නතර වුණාට පස්සේ ඔහු මරණ සොයාගෙන මරන්න මිනිසුන් සොයාගෙන ගම් වදිනවා. මිනිසු ගම් මත ඇරලා යනවා, නියම් ගම් මත ඇරලා යනවා, ජනපද මත ඇරලා යනවා. අවසානයේදී රජතුමාගේ මාලිගාව වට කළ කියනවා, අපට අනතුරක් අපරාධකරුවෙකුගෙන් අපිව බේර ගන්න. රජතුමා ඊට පස්සේ යන තීරණය කරනවා යන්න තමම්ම. ඒ ආරංචිය ලැබෙනවා බර්ග බමුණට. බර්ග බමුණ ගෙදර ගිහින් කියනවා මන්තානි බැමිණියට, අන්න ඔයාගේ පුතාව අල්ලන රජතුමා යන්නයි හදන්නේ කියලා. බැමිණිය කියනවා, අනේ මගේ පුතා බේරගෙන එන්න. තාත්තා කියනවා, බර්ග කියනවා, මට බෑ. හතර දිනක් ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා මගේ පුතා ගැනත් මට විශ්වාසයක් නැහැ. මට යන්න බෑ. හැබැයි මන්තානි බැමිණි තීරණය කරනවා තමන්ගේ පුතා බේරගන්න වනගත වෙන්න. අන්න මේ මොහොතේදී බුදුන් වහන්සේගේ මහා කරුණාවට ලක් වෙනවා මේ අඟුලිමාල. බුදුන් වහන්සේ වඩිනවා වනාන්තරයට. වැඩලා උන්වහන්සේ දන්න උපක්‍රම සියල්ල පාවිච්චි කළා. අපේ ඉදිරි කතාබහේදී ඒ උපක්‍රම ගැන කතා කරනවා. උපක්‍රම සීරම පාවිච්චි කළා. ඔහු දමණය වෙනවා. අවසානයේදී ඌ පැවිදි භාවයට පත් වෙනවා. ඒ පැවිදි භාවයට පත් වුණාට පසුවත් මොකද වෙන්නේ? ඔහුට දානෙ ලැබෙන්නේ නැහැ මිනිසුන්ගෙන්. අවසානයේදී දානෙ ලැබෙන්නේ නැති වුණාම බුදුන් වහන්සේකට උපක්‍රම පාවිච්චි කරනවා. ඉන් අනතුරුව තවත් අවස්ථාවකදී ඔහුට භාවනා කරන්න බැරි වෙනවා. එහිදී බුදුන් වහන්සේගේ උදව් වැතුව උන්වහන්සේ රහත් වෙනවා. රහත් වුණාට පස්සෙත් මොකද වෙන්නේ? බැරි වෙනවා තමන්ගේ අකුසල් කර්ම ගෙවෙනතුරු දුක් විඳින්න ඔහුට සිද්ධ වෙනවා. මේ තමයි දරුවනේ මේ කතාවේ කතා සාරය.
හරීම අපූර්වයි ගුරු මහත්මියනි. මට හිතෙනවා අපේ දූ දරුවන්ට අඟුල්මාල් දමනේ කතාව කතන්දරයක් වගේ රස විඳින්න හැකි වුණා කියලා. ස්තුතියි ඔබතුමියට.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි.
මහපොළොව නැගි නැගී බස්නා රළසෙයින් උහු ඇර බහ බහා සිට්ටුවයි. හීසනක් පමණ තැන් පියායේ ගිය කල බුදුහු පෙරට මහත් අංගණයක් දක්වා තුමූහු මධ්‍යවෙති. හේ අන්ත්‍ය වෙයි. දරුවනේ බලන්නකු මේ අඟුල්මල් දමනේ භාෂාව දිහා මොනතරම් ලස්සනයිද අපූරුයිද. මම මේ කිව්වේ ටිකයි. අපි වැඩිදුර තොරතුරු දැනගමු රාජනායක ගුරු මහත්මියගෙන්. එහෙනම් ඔබතුමිය පැහැදිලි කරනවාද අඟුල්මල් දමනේ දක්නට ලැබෙන භාෂා උපක්‍රමයන් ගැන?
ඔව් නක්කවිත මහත්මියනි, ඔබතුමිය කිව්වා වගේ ඉතාම ලස්සන බස්වහරක් මේ ගුරුළුගොමේ පඬිවරයා මේ අමා මතුර රචනයේදී යොදාගෙන තියෙනවා. ඒ භාෂාව කොච්චරද කිව්වොත් පාඨකයාගේ මනසට විතරක් නෙමෙයි මසසටද මැවි පෙනෙන තරම් රූප ඒ කතාව කියනකොට රූප දර්ශන අපිට මැවිලා පේනවා. ඒ තරම් අති දක්ෂ අන්දමින් ඒ අවස්ථාවන් නිරූපණය කරන්න මේ කතුවරයා භාෂාව යොදාගෙන තියෙනවා. මම ඒ භාෂා ලක්ෂණ කෙටියෙන් මෙහෙම කියන්නම් ඔබලට පහසුවෙන් අඳුන ගන්න පුළුවන් විදිහට. එකක් තමයි දරුවනේ මේ කතුවරයා යොදාගත්ත භාෂා රටාව. ඒ කියන්නේ භාෂා රීතිය, සංක්ෂිප්ත රීතිය අනුව ලියුණත් මේකේ ශ්‍රැති ගෝචර රටාවක් මේ පඬිවරයා අනුගමනය කරලා තියෙනවා. ඒකට හේතුව අපි දන්නවා මේ බණ කතා සාහිත්‍ය ග්‍රන්ථ සෑම එකක්ම ලියවිලා තියෙන දරුවනේ ශ්‍රැති ගෝචර රටාවේ. ඒකට හේතුව තමයි මේ පාලි සංස්කෘත භාෂාවන් හැදෑරූ පිරිසුන් ඉතාල්පයි. මේ භාෂාව දන්නා අය මේ පොත කියවද්දී ශ්‍රාවකයෝ විශාල පිරිසක් මේක අහගෙන ඉන්නවා. ඉතින් අසන්නාට රසවින්දනයක් ලබා දෙන ආකාරයේ භාෂාවක් තමයි එදා භාවිතා කරලා තියෙන්නේ මේ ධර්ම ග්‍රන්ථ සඳහා. ඒ රටාවම ගුරුළුගෝමි පඬිවරයාත් මේ අමා මතුර රචනයේදී යොදාගෙන තියෙනවා. ඒක එක භාෂා ලක්ෂණයක්. තවත් භාෂා ලක්ෂණයක් තමයි දරුවනේ මේ මේ ගුරුළුගෝමි පඬිවරයා කියනවනේ සියබසින් කියලා. මේ සිංහල භාෂාවෙන් රචනා කළා කියලා කිව්වටම එතුම දන්නෙත් නෑ නිරායාසයෙන්ම එතුමා උගත් පාලි සංස්කෘත වචනත් මේකට ඇතුළත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා මේ අපිට දැන් මේක කියවගෙන යනකොට පේනවා සොර ක්ලාන්ත විය, මියේ කියලා සිඳී ගියේය, ශරීරයෙන් ස්වේද බස්සි, මෙන්න මේ වගේ පාලි පාටත් මේ කතාව රසවත් කරගන්න යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ මේකේ ශබ්ද රසය වඩාත් ඉස්මතු කරලීම සඳහා මේ ගුරුළුගෝමි පඬිවරයා මේ අනුප්‍රාසාත්මක යෙදුම් භාවිතා කිරීමකුත් කරලා තියෙනවා. දැන් අපිට මේ කතාව කියවගෙන යනකොට ගොඩක් තැන්වලදී අහුවෙනවා මේ නැවත නැවත එකම යෙදුම යෙදිච්ච අවස්ථාවන් දරුවනි. මම ඔයගලන්ට උදාහරණයක් විදිහට කියන්න මේකේ තියෙන කීපයක්. අනෙක් රස ඇත්තෝ අනෙක් රස ඇත්තෝ ආහ වග වගව යෙති වග වගව එති මා උපන්තෙන් පටන්ගෙන යෑ මා උපන්තෙන් පටන්ගෙන යෑ. මෙන්න මේ වගේ එකම ශබ්ද එකම වගන්ති නැවත නැවත යෙදීමක් මේ ගුරුළුගෝමි පඬිවරයා මේ භාෂාව රසවත් කර ගැනීම සඳහා යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ සමහර අවස්ථාවලදී ප්‍රශ්නාර්ථවත් යෙදුමක් භාවිතා කරලා තියෙනවා මේ භාෂාව රසවත් කර ගැනීම සඳහා. ඔබට මේ කතාව කියවනකොට විවිධ අවස්ථාවලදී ප්‍රශ්න සහිත යෙදුම් හඳුනා ගන්නට පුළුවන් වෙයි. මම එකක් දෙකක් කියන්නම්. පුත අහිංසකය කොයි සිටිහි කොයි හුන්නේහි. බර්ගබමුණා රජතුමාගෙන් අහනවා ප්‍රශ්න. දවස් ගියසේ සුවද? ඔය ආදී විදිහට ප්‍රශ්නවාචී යෙදුම් යොදාගෙන තියෙනවා මේ කතාව රසවත් කර ගැනීම සඳහා. ඒ වගේම තමයි දරුවනේ මේ අපි කියනවා අමාවතුරේ තියෙන සංක්ෂිප්ත රීතිය කියලා. මේ සංක්ෂිප්ත රීතියට අනුව යොදාගත් සංවාදශීලී බස්වහරකුත් ගුරුළුගෝමි පඬිවරයා මේ අමාවතුර රචනයේදී යොදාගෙන තියෙනවා. දැන් බමුණයි රජතුමයි අතර ඇති වෙන සංවාදයක් තියෙනවා කතාව ආරම්භයේදීම. දැන් බමුණ අහනවා දවස් ගියසේ සුවද? රජතුමා උත්තර දෙනවා දවස් ගියසේ නොසුවය. අන්න ඒ වගේ සංවාදශීලී නාට්‍යානුසාරයෙන් සංවාදයක් ගොඩනගින්නාසේ මේකේ බස්වහර යොදාගත් අවස්ථා කීපයක් අපිට මේ කතාව තුළ හමු වෙනවා. මම එකක් දෙකක් කියන තව දරුවනේ දිසාපාමොක් ඇදුරුතුමා සහ ගෝලයෝ අතර සංවාදයක් ඇති වෙනවා. ඒ වගේමයි අඟුල්මල් සොරා සහ බුදුන් වහන්සේ අතරත් සංවාදයක් ඇති වෙනවා. ඒ වගේම කොසල් රජතුමයි බුදුන් වහන්සේ අතරත් සංවාදයක් ඇති වෙනවා. අඟුල්මල් තෙරණුවන් හා බුදුන් වහන්සේ අතරත් සංවාදයක් ඇති වෙනවා. මේ සංවාදාත්මක බස්වහර නිසා ඇත්තටම අමාවතුර කියවන්න, ඒ වගේම අඟුල්මල් දමනිය කියවන්න අපිට ගොඩක් ආසා හිතෙනවා. මොකද කෙටි වැකි භාවිතා කිරීම නිසා. කෙටි වැකි භාවිතා කිරීමත් මේ ගුරුළුගෝමී පණිවරේ අනුගමනය කරපු තවත් භාෂා උපක්‍රමයක්. මේක කියනකොටත් අපිට තේනවා මේ සංක්ෂිප්ත රීතිය කියන එක වඩාත් ඉස්මතු වෙලා පේනවා මේ කෙටි වැකි තුලි. අහන කිම්ද දරුවිනි, ඔන්න වාක්‍ය මෙච්චරයි. කිමක හේ සිට මහන, ඔන්න ඔය වගේ කෙටි වැකි ගොඩක් භාවිතා කරලා තියෙනවා මේ කතාව රසවත් කර ගැනීම සඳහා. ඒ එකම දිගු වැකි භාවිතයක් සිද්ධ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එකල බුදුහු ඉඳින් මහරජ තෝ අඟුල් මල්ලු කෙහෙ බහ කියලා මං එතනින් අතර කරලා තියෙනවා පුතේ. ඒක ගොඩාක් දිගට ඒ වාක්‍ය තියෙනවා. ඒ කියන්නේ දිගු වැකි භාවිතයත් මේ ගුරුළුගෝමී පණිවරයා මේ භාෂාව රසවත් කර ගැනීමට යොදාගෙන තියෙනවා. තවත් උපමා භාවිතයත් මේ සඳහා යොදාගෙන තියෙනවා. අපිට නියමිත කතාවේ නම් ගොඩාක් උපමා නැතත් මහ පොළව නැගි නැගි බස්නා රලසෙයින්. තවත් උදාහරණ උපමාවක් අපිට හම්බ වෙනවා. ඩබරායින් ගුළු දියක් සෙයින් දරු නික්මිනි. ඔබට මේ අවස්ථාවන් හොඳට කතාව කියවනකොට පැහැදිලි වෙයි මේ භාෂා ලක්ෂණ මේ කතාව තුළ ඇතුළත් වෙලා තියෙන ආකාරය.
ස්තුතියි ගුරු මහත්මියනි ඔබට. මං හිතන්නේ දුවේ පුතේ අඟුල්මල් දමනය කතාව පුරාවටම දක්නට ලැබෙනා වූ භාෂා උපක්‍රමයන් පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති. එහෙනම් මේ අපූරු භාෂා උපක්‍රමයන් යොදාගෙන ගුරුළුගෝමී පඬිතුමා සමස්ත කතාව පුරාවටම දරුවනේ ප්‍රබල අවස්ථා සහ සිද්ධි නිරූපණයක් ඉදිරිපත් කරනවා. ධම්මිගුරු මහත්මියනි, අපේ දූදරුවන් වෙනුවෙන් අඟුල්මල් දමනේ ප්‍රබල අවස්ථා සහ සිද්ධි ඉස්මතු කර දක්වමුද?
මේ ග්‍රන්ථයේ රචනා වෙන්නේ දුවේ පුතේ ශ්‍රාවකයන් වෙනුවෙන් බව අපේ රාජනායක ගුරු මහත්මිය කීවා. ශ්‍රාවකයන් වෙනුවෙන් රචනා කරන ග්‍රන්ථයක අවස්ථා නිරූපණයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. මේ ග්‍රන්ථය සාර්ථක වෙන්නත් මේක හේතුවක් වන්නට ඇති. අපි මුලින් බලමු මේ කතාව ආරම්භ වෙන ආකාරය. ඉතාම ප්‍රබල සිදුවීමක්. අද පවා අපේ දරුවන් අද්භූත සිදුවීම් වලට කැමතියි. අද්භූත සිදුවීමක් අපි අර මුලින් කිව්වා වගේ අභව්‍ය සිදුවීම් වලින් ගහනයි. අභව්‍ය සිදුවීමක් තමයි මේ කතාව ආරම්භයේදීම අපට හම් වෙන්නේ. ඒ මොකද්ද? බරක බමුණාට දාව උපදින මේ දරුවා සොර නැකතකින් ඉපදීම වගේම මුළු නගරේම ආයුධ බබලන්නට පටන් ගැනීම. අසා සිටින ශ්‍රාවකයන් ඇස් උඩ දාගෙන බලාගෙන ඉන්නවා. ඔවුන් මවා ගන්නවා අර බබලෙන ආයුධ පිළිබඳව. ආයුධයක් බබලෙනවා කියන්නෙම මුවහත් ආයුධයක් බවට පත්වීම. ඇඟේ මයිල් කෙලින් වෙනවා. භයානක සිද්ධියක් මෙතෙන් සිට සිදු වෙනවාද කියා ශ්‍රාවකයන් අහගෙන බලාගෙන ඉන්නවා. ඔව්. සොර නැකතකින් ඉපදුණු බව කියන්නට බර්ග බමුණා චාරිත්‍රානුකූලව යනවා රජතුමා ළඟට. අපි දන්නා දරුවනේ රාජාණ්ඩුවාදී පාලන ක්‍රමයක රජතුමාට කොයිතරම් බලයක් තියෙනවාද කියලා. ඊඩිපස් රජ කතාව අපේ දරුවා අහලා ඇති නාට්‍ය. ඊඩිපස් රජතුමා තමාට දාව තමන්ගේ රුධිරයෙන් උපදින දරුවා පවා ඝාතනය කරන්න නියම කරනවා ඒ දරුවාගෙන් අනාගතයේදී තමාට වෙන හානිය දැනගෙන. ඉබඳු රාජාණ්ඩුවාදී පාලන ක්‍රමයක සොර නැකතකින් ඉපදුණු දරුවෙකු ගැන ප්‍රකාශ කරන්න යන බමුණාගේ තත්වය කෙබඳු විය හැකිද කල්පනා කරන අපේ දරුවනි, මේ අවස්ථාව නිරූපණය කරලා තියෙන්නේ ඒ පීතෘ සෙනෙහසත්. තමන්ගේ දරුවා තමාට අහිමි වේද කියන බියත් ඉස්මතු වන ආකාරයෙන් එය ප්‍රබල අවස්ථා නිරූපණයක් විදියට මේ කතාවේ අපට දක්වන්න පුළුවන්. ඒ සංවාදයේ ගලා යන්නේම නාට්‍යමය ආතතියක් ඇති වෙන ආකාරයෙන් ඊළඟට කුමක් සිදුවේද, රජතුමා කුමක් කියයිද, ඔහු ගන්නා තීරණය මොකද්ද, ඒ තීරණයට බර්ග බමුණා මූණ දෙන්නේ කෙසේද, මෙන්න මේ වගේ ප්‍රශ්නාවලියක් එක්ක තමා මේ සිදුවීම ගලාගෙන යන්නේ. මීළඟට මේ කතාවේ අති ප්‍රබල උච්චතම අවස්ථාව ලෙස හරියටම නාට්‍යයක ඒ උච්චතම අවස්ථාව වගේ අපට හමු වෙන අවස්ථාව තමයි අඟුලිමාල සහ බුදුන් වහන්සේගේ හමුවීම. මෙය මෛත්‍රිය මහා කරුණාව සමග මිනීමරුවෙකු සමග හමුවන අවස්ථාවක්. මොනතරම් පරස්පර විරෝධී චරිත දෙකක්ද මේ මුණ ගැහෙන්නේ. මේ අවස්ථාවත් ගලාගෙන යන්නේ දරුවනේ නාට්‍යමය ආතතියක් ඇතිවන ආකාරයෙන්. කුමකින් කුමක් සිදුවේද ශ්‍රාවකයා අහගෙන ඉන්නවා. අද ඉන්න පාඨකයා කියවනකොට දැනෙන්නේ අන්න ඒ විදියටමයි. මේ අවස්ථා සහ සිදුවීම් ටික නිරූපණය සඳහාත් අපේ ගුරුළුගෝමි පඬිවරයා අර මුලින් කියන ලද අභව්‍ය සිදුවීම් එකතු කර ගන්නවා. ඒ මොකද්ද? අඟුලිමාල කඩුවක් අරගෙන පන්නගෙන යනවා බුදුන් වහන්සේ පසුපස. ඒ පන්නගෙන යන අවස්ථාවේදී බාධකයක් බුදුන් වහන්සේගෙන් ලැබෙනවා. ඒ තමා මහා පොළව නැగి නැగి බස්නා රලසෙයින්, මහා සාගරේ ජල කඳක් ඇවිල්ලා ආයි පෙරලිලා ආයි මතුවෙලා ආයි යනවා වගේ මහා පොළව රැලි වැටෙන්න පටන් ගන්නවා. ලොකු බාධකයක්. දැන් මොකද වෙන්නේ? තව චුට්ටක් ලං වෙනවා ආපහු පාරක් බුදුන් වහන්සේට වෙන පැත්තකින් යනකොට. ආයි බාධකයක්. මොකක්ද ඊළඟ බාධකේ? මෙන්න මහා වලක්. වලගාවදී ආපහු බාධකයක් නවතිනවා. ආයි බලනකොට ආයි බුදුන් වහන්සේ තව තැනක ලං වෙලා ආයි කඩුවත් එක්ක දුවගෙන යනවා. මෙන්න ඉස්සරහට මහා ගොඩැල්ලක් එනවා. ආයි නවතිනවා. ආයි නැවතිලා බලනකොට මෙන්න මහා අංගණයක මැද බුදුන් වහන්සේ ඉන්නවා. මෙන්න කෙළවර අඟුලිමාල ඉන්නවා. ආයි තව තැනක අර අංගණයේම මැද අඟුලිමාල ඉන්නවා. කෙළවරේ බුදුන් වහන්සේ ඉන්නවා. මොන තරම් ප්‍රබල අවස්ථා සිද්ධි නිරූපණයක්ද මේ සිද්ධි නිරූපණය නේද? එතකොට දැන් මේ නාට්‍යමය ආතතිය දැන් අපේ ශ්‍රාවකයෝ පාඨකයෝ බලාගෙන ඉන්නවා. දිනන්නේ කවුද කියලා දැනගෙන හිටියා වුණත් දිනන්නේ කොහොමද කියලා හරියටම නාට්‍යයක් වගේමයි නේ, දිනන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔන්න තමන්ගේ දාඩිය ගලන්න පටන් ගන්නවා. දැන් අපි දන්නවා මේ මොහොත වෙනකොට අපේ අඟුලිමාල හරියට කෑමක් නැතුව, හරියට නිින්දක් නැතුව පුදුමාකාර විහිසකටපත් වෙලා ඉන්නේ. ඒ විහිස හේතු කරගෙන විහිස විතරක්ද? තරුණිය ඔබට මැවිල පේන්නේ නැද්ද? මේ මොහොතේ අඟුලිමාලගේ ස්වභාවය, ලේ ඉහිච්ච ඇඟ, කොණ්ඩේ රැවුලේ පවා ලේ ගලනවා, ඇඳුම් වලින් ලේ ගලනවා, ගඳ ගහනවා ළඟ. මේ මේ මිනිමරුවෙක් කීයක් මරපු මිනිමරුවෙක්ද? 999ක් මරපු මිනිමරුවෙක් මැවිල පේන්න පටන් ගන්නවා. ඒ අපරාධ කරුවා දැන් බුදුන් ඉදිරියේදී විස්මිත භාවයටපත් වෙනවා. මෙච්චර දුවගෙන ගිහිල්ලත් අල්ල ගන්න බැරි වෙච්ච මේ කෙනා කවුද? නවතිනු සිටමහන කියනවා. සිටමහන. දැන් ඔන්න හොඳ සංවාදයක් එක්ක අපේ උදේනි රාජනායක මහත්මිය කිව්වා වගේ දැන් ඔන්න සංවාදයකට එළඹෙනවා. නැවතියක් බුදුන් වහන්සේ සංසුන්ව පිළිතුරු දෙනවා. බලන්නකො කොච්චර ලස්සන අවස්ථා නිරූපණයක්ද කියලා. සංසුන්ව කියනවා, මම නම් නැවතුණා, ඔයත් නවතින්න. හරිම අපබ්‍රංශයක්. මේ මොකද කියන්නේ? මම නැවතිලා ඉන්න මට කියනවා නවතින්න කියලා. යන ගමන් එයා කියනවා එයා නැවතුණා කියලා. අහන්න ඕනේ මේ මොකද්ද මේ ප්‍රශ්නේ. අහනකොට ඔන්න බුදුන් වහන්සේගෙන් ලැබෙනවා පිළිතුර. මේ තමා ධර්ම ග්‍රන්ථයක තියෙන අරමුණ සාක්ෂාත් වෙන අවස්ථාව. මම නැවතුනේ මෙහෙමයි සංසාරේ, ඔබ සංසාරේ තව දුරටත් යනවා. දැන් ඔන්න මේ මොහොතේදී පසක් කරන සත්‍යය අපේ අඟුලිමාල අපිට මැවිල පේනවා. ඔහුගේ භයානක මිනීමරු මුහුණ වෙනස් වෙන ආකාරය, මේ බුදුන් වහන්සේ බව, මේ මහමායා දේවීගේ පුත් සිද්ධ මහා බුදු රජ කියලා පසක් වුණාට පස්සේ ඔහු දමණය වෙලා ආයුධ ටික දානවා ප්‍රපාතෙන් පල්ලෙහාට. දරුවනේ දානවා. දැන් වැඳ වැටෙනවා, මේ මම මහාන කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ විතරක් නෙමේ, ඔහුට ඇතිවෙන සිතුවිල්ල ඔබ කීවල බලන්න පොතේ මෙන්න මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? බුදු රජය මට බොහෝ කලක් ගියේ කල මට සංග්‍රහ පිණිස මේ මහා වලට වැඩි. අපේ හිත කීරි ගැහලා යනවා දරුවනේ මේ ප්‍රකාශයට. ඇයි බොහෝ කලක් ගිය කල? අනේ දෙයියනේ, මම මෙච්චර මිනිස්සු මරන්නට කලින් ඇයි මේ බුදුන් වහන්සේ මාව හොයාගෙන ආවේ නැත්තේ කියන සිතුවිල්ල මෙතන තියෙනව නේද? මේ අවස්ථාව නිරූපණය කරන්න පාවිච්චි කරලා තියෙන මේ සිදුවීම අපේ හිතේ මොන තරම් ග්‍රහණය වෙනවද කියවන අපට වඩා ඔබ හිතනවද අහං හිටපු එදා ඔවුන්ට මේක දැනෙන්නට ඇති? මීළඟට අපි යනවා තවත් අවස්ථා නිරූපණයකට. ඒ තමා කොසල් රජතුමා ජනතාවගේ ගර්ජනාව නිසා කෑ ගහනවා මාලිගාව වට කරලා. අපරාධකරුවෙක් ඔබේ රාජධානියේ බේරගන්න අපිව. රජ කෙනෙකුට පුළුවන්ද මාලිගාවට වෙලා සැප විඳින්න? රජතුමා ලෑස්ති වෙනවා යන්න. මීට කලින් යැව්වා සිව්රංග සෙනග ඒ සීලු දෙනා ඝාතනය වෙනවා අඟුලිමාලාතින්. දැන් මම යන්න ඕන, නැත්තම් මට ජනතාව ගරහනවා. මේ අපවාදයට බියෙන් ඔහු ලෑස්ති වෙනවා යන්න. හැබැයි බයයි. බය නැද්ද? මේ තරම් මිනිස් 999ක් වුණාට දරුවනේ, ඊට වඩා මරන්නට ඇති. මොකද අපි දන්නවා ඔහුට ගණන් අමතක වුණා කලින් මරපු අය. ඒ නිසා ඇඟිලි කපල පැත්තකින් තිබ්බා. ඒව විනාශ වුණා. ඊට පස්සේ මරණ මිනිස්සුන්ගේ ඇඟිලි කපලා මාලයක් කරගත්තා. එතකොට 999ට වඩා ඔහු මිනිස් ඝාතන කරලා තියෙනවා. රජතුමා බය වෙන එක හරිම සාධාරණයි. දැන් මොකද වෙන්නේ? රජතුමා කල්පනා කරනවා මට බයයි, දැන් වනේට යන්න. ඉස්සෙල්ලා බුදුන් වහන්සේ හම්බෙන්න යන්න ඕන. එතකොට බුදුන් වහන්සේ හයි ඇයි ආවේ? කොහෙද මේ යන්නේ? මේ සෙනගත් එක්ක රජතුමනි, මේ බුදුන් වහන්සේ මම දැන් මේ යනවා මේ අඟුලිමාල අල්ලන්න. එක හුරික් අල්ලන්න ඔබ යනවා? ඔබ යන්න එපා. මට කියයි එහෙම. හරි, මට කියයි එහෙම. එතකොට මම නතර වෙන්න පුළුවන්. ජනතාවගේ අපවාදෙන් ගැලවෙන්න පුළුවන් මට. හැබැයි බුදුන් වහන්සේ වෙනේ වහන්නේ. බිම්බිසාර රජතුමාට බය වුණාද? ලිච්ඡවි රජතුමාට බය වුණාද? වෙන කාට හරි බය වුණාද? අන්තිමේදී කියනවා නෑ, මෙන්න මෙහෙම දීකට යන්නේ. එතකොට කියනවා මෙන්න මෙතන මෙයා ඉන්නවා. රජතුමා පුදුම බියටපත් වෙලා අන්තිමේ සාක්ෂාත් කරගන්නවා, දැනගන්නවා, තහවුරු කරගන්නවා ඔහුට ඔහුගෙන් දෙම් බියක් නෑ. ඔහු බුද්ධ පුත්‍රයෙක් දැන්. හැබැයි මිනිස්සු මොකද මේ වෙලාවේදී කරන්නේ? පුදුම අවස්ථාවක් නිරූපණය කරන්නේ. හාස්‍ය උත්පාදනය කරනවා. මිනිස්සු 500ම කඩු පලිවල ඔක්කොම බිමට දාලා දූවනම හැංගෙන තැන් වලට හැංගිලා උඩ නැගලා අට්ටාල වලට නැගලා ඔළුවෙන් භාගයක් පේන්න බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා බොරුවකුත් කියනවා යතරේ. මොකද්ද බොරුව? බොරු කියනවා අන්න අඟුලිමාල කලින්ම ඇවිල්ලා හිටියා රජතුමාව අල්ලගන්න බුදුහාමුදුරු ගාවටලා, අන්න රජතුමාව අල්ලගත්තා. අපි නම් ගැලවුණා. ඉතින් දරුවනේ, අද වගේම තමා මිනිස්සු මේ අවස්ථාව නිරූපණය කරන්නේ අපට චිත්ත රූපයක් මවන ආකාරයෙන්. ඉතරක් මේ දරුවනේ, මේකේ තවත් අවස්ථා කීපයක්ම තියෙනවා. අපි ඉස්මතු නොකලත් අඟුලිමාලට දාණය නොලැබෙන අවස්ථාව, ඊළඟට අඟුලිමාල භාවනා කරන අවස්ථාවේදී ඒ භාවනා කරන්න නොහැකිව තමන්ගේ අපරාධ සිහිපත් වෙන අවස්ථාව, රහත් වුණාට පස්සේ තමන්ට ගල් මුගුරු ප්‍රහාර ලැබෙන අවස්ථාව, ඒවත් ඔබේ පාඩම්වලදී ලියා ගන්නට අවස්ථාවක් ලැබීවි කියා අපි විශ්වාස කරනවා.
හරිම අපූර්වී ධම්මිගුරු මහත්මියනි, මම හිතන්නේ සෑම දරුවෙකුටම මේ අඟුල්මල් කතාව තුළ ඒ අවස්ථා සහ සිද්ධි නිරූපණය මනාලෙස වැටෙන්න ඇති. හරිම අපූර්වී. ඉතින් දරුවනේ, ඔහු නම් තබන්නාහු සියලු නුවර දිරියන ආයුධය කිසි කෙනෙක්ට හිංසා නොකළෙහි අහිංසක නම් තුබුහු. දරුවනේ, අහිංසක සැබෑම අහිංසකයෙක්ද? එහෙනම් කොහොමද අහිංසක දරුණු මිනිමරුවෙක් වුණේ? ධම්මිගුරු මහත්මියනි, නැවත වරක් ඔබටයි අවස්ථාව මේ අහිංසක දරුණු මිනිමරුවෙකු වීමට බලපෑ හේතු අපේ දව් දරුවන් වෙනුවෙන් ඉස්මතු කර දැක්වීමට.
අපි දන්නා දරුවනේ, එදා බමුණු සමාජයේ සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තිබුණේ බමුණන්ගේ මතවාදවලට අනුව. මේ දරුවා උපදිනකොටම නැකත් ශාස්ත්‍රය අනුව කියනවා, අපි දන්නවා මේ සොරු නැකතකින් ඉපදුණු බව. එහෙමනම් මේ දරුවා සැබවින්ම එහෙනම් ඉපදිනකොටම පුළුවන් වෙලා තිබිලා තියෙනවා අපරාධකරුවෙකු වීමේ අවස්ථාව තිබිලා තියෙනවා. ඇත්තටම ඔහු අපරාධකරුවෙකු වුණාද ඉපදුන නිසා? නැහැ. එහෙම අපි හිතනවා නම් ඒක ලොකු වරදක්. ඔහු සොරණකතකින් ඉපදුනත් ඔහුට අහිංසක කියන නම ලැබෙන්නේ ඔහු අපරාධකාරයෙකු නොවන නිසා තමයි. ඔහුට එහෙම වෙන්නේ මොකද? ඔහුගේ ශිල්ප ශාලාවේ මුලින්ම ඊර්ෂාවට ලක් වෙනවා තමන්ගේ සම වයසේ ශිෂ්‍යයන්ගෙන්. ඒ නිසා එහෙමනම් එක හේතුවක් තමයි ශිෂ්‍යයන්ගේ ඊර්ෂාව. දෙවෙනි අවස්ථාව තමයි ගුරුවරයා තමාට වැඩිපුර සෙනෙහස දැක්වීම අනිත් සිසුන් ඉදිරියේ. එහෙනම් ගුරුවරයාත් වරදිකරුවෙක් බවට පත් වෙනවා. ඊළඟ අවස්ථාවේදී එම ගුරුවරයා ශිෂ්‍යයන්ගේ බුරු චෝදනා විශ්වාස කරනවා. ඒකත් ලොකු වරදක්. ඒකත් මේකට හේතුවක්. ඒ විතරක් නෙමෙයි, ගැලවෙන්න පුළුවන්ද එම ඒක මේ තේරුම් අරගෙන තමන් තේරුම් ගත්තේ නැතුව අවිචාරශීලීව ගුරුවරයා මිනිස් දහසක් මරන්න කියනවා. එතකොට ඔහු වැරදිකාරයෙක් එතෙන්දී. අහිංසකට ගැලවෙීමකුත් නැහැ. මොකද අහිංසක මොකද විචාරශීලී දරුවෙක් වුණා නම් තමන්ගේ ගුරුවරයා වුණත් අරතරම් අපරාධ කතාවක් කිව්වට පස්සේ ඒක විශ්වාස කරලා ගුරු පූජාව කරන්න ආයුධ අරගෙන මිනිමරන්න ගියේ. එහෙමනම් මේ වැරදිකරුව කීප දෙනෙක්ම ඉන්නවා අපරාධකරුවෙකු වීම සම්බන්ධයෙන්.
ගුරු සිසු හැමෝටම හොඳ පණිවිඩයක්. ස්තුතියි ගුරු මහත්මියනි. හේ හැම අරන්නේහි හසර නැති කෙලි දරපලා සඳහා වල්ලි යන්නාහු නැති. අපි දැන් අහමු රාජනායක ගුරු මහත්මියගෙන් අපරාධකරුවෙකුගේ ක්‍රියාකාරීත්වය ජන ජීවිතයේ අඩාල කළේ කොහොමද කියලා මේ අඟුල් මල් දමනයේ ඇසුරෙන්ම.
අපි දැන් අපේ ධම්මික ගුරු මහත්මිය කිව්වා වගේ මේ අහිංසක තමයි අඟුලිමාල කියන අපරාධකරුවා බවට පත් වුනේ. ඇත්තටම රටක අපරාධකරුවෙක් ඉන්නවා කියන්නේ අපේ සියලු ජන ජීවිත අඩාල කරනවා. ඒක අපි අවවාදයෙන්ම පිළිගත යුතු කරුණක් වෙනවා. දැන් එදා තිබුණ ආර්ථිකය අනුව ගොඩාක් මිනිසු මේ වනාන්තරයෙන් ප්‍රයෝජන ගත්තා. ඒ කියන්නේ වනාන්තරයෙන් දර කපාගෙන එන එක, පලා වර්ග රැස් කරගන්න එක, පළතුරු වර්ග, මස් වර්ග, ඒ වගේම ගෙවල් ආදිය සාදා ගැනීමට දැව දඬු සපයා ගැනීම, මේ වගේ බොහෝම කටයුතු මිනිසුන් සපුරා ගත්තේ මේ වනාන්තර ආශ්‍රිතව. එතකොට මේ අඟුලිමාල වනේ සැඟවිලා ඉඳලා වනාන්තරයට එන මිනිසුන් ඝාතනය කිරීම නිසා මේ සියලු දේවල් මේ මිනිසුන්ට සපයා ගැනීමේ අපහසුතාවයක් තිබුණා. සමහර අය මේවා තමන්ගේ ජීවනෝපාය මාර්ගයේ විදිහට වෙළඳ කටයුතු සඳහා යොදාගත්තා. තවත් සමහර අය තමන්ගේ එදිනෙදා ප්‍රයෝජනයට ගත්තා. මේ දෙකම කරගන්නට බැරි වුණා මේ අඟුලිමාල වනාන්තරයට වෙලා වනයේට එන යන මිනිසුන් ඝාතනය කිරීම නිසා. ඉතින් ඇත්තටම මේ ගම්මානවල සිටි අයගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වුණා. මිනිසුන් වනයේට එන්නේ තිකොට මේ අඟුලිමාල කියන්නේ ගමට, ගම්වලට ගිහිල්ලා ගම්වල මිනිසු මරන්න පටන් ගත්තා. ගමේ ගොවිතැන්පත් කටයුතු කරගත්ත කිරි, එහෙම නැත්නම් හරක් බලාගත්ත පිරිස් මේ අයට ඒ ආර්ථික කටයුත්ත සම්පූර්ණයෙන් අහිමි වුණා ගම්මානවලට මේ අඟුලිමාල කඩා වැදීම නිසා. ඉන්පසු ඔවුන්ගේ අනියංගම් නගර මේ ආදී අඟුලිමාලත් මේ අය පසුපස, එමන් නැත්තම් මේ අය මේ මර ඝාතනය කිරීමට නගරවලට වැදුණා. මේ නගරවල තිබුණ වෙළඳ සැල්, ඒ පුංචි පුංචි කර්මාන්ත මේ ආදිය ඒවත් ඉවත් කරලා දමලා මේ මිනිසු ගියා රාජාංගණයට. එතකොට මේ ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම කඩා වැටුණා මේ අඟුලිමාල කියන අපරාධකරුවන් නිසා. ඉතින් අපිට පැහැදිලි වෙනවා මේ අපරාධකාරයෙ කොයිතරම් අපේ රටකට බලපෑම් කරනවද කියලා. සම්පූර්ණ ජන ජීවිතය අඩාල වෙනවා කියන එක ඔබට පේනවා ඇති. මේ වගේ මේ අඟුලිමාල නිසා මේ ජන ජීවිතය අඩාල වුණ ආකාරය හොඳට පැහැදිලි වෙනවා ඇති මේ කතා පුවතේ.
ස්තුතියි ගුරු මහත්මියනි. මං හිතන්නේ අපේ දුව දරුවන්ට මනාලෙස වැටහෙන්න ඇති අපරාධකරුවෙක් නිසා ජන ජීවිතේ කොහොමද අඩාල වෙන්නේ කියලා. රස විඳින්න හොඳින් අඟුල් මල් දමනය. තව දුරටත් ඔබට ඒතර වැටහෙවි මේක මොනතරම් ලස්සන කතා පුවතක්ද කියන එක. ප්‍රේමය ලෝකේ යාද නැසි වෛරගිනි ඇවිලේද දැවි මාතා ස්නේහ පායද්දී තම පුත අසිපත පාවිදෝ දරණී තල කම්පා වේදෝ ගගනෝදර ගුගුරායාදෝ එම විට පවසනු මුවින් නොබේ බුද්ධං සරණං ගච්ඡාමි. එහෙනම් දුවේ පුතේ, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල විෂය ඉලක්ක කරගෙන අද දින ඉදිරිපත් කරන ලද මෙම වැඩසටහනේ ඔබේ දැනුමට යමක් එක් වූ බවට නම් කිසිම සැකයක් නැහැ. ඉතින් කිසිම සැකයක් නැහැ. ඉදිරියේදීත් මෙවැනිම වැඩසටහන් වලින් අපි මුණ ගැසෙමු. පොඩි අවස්ථාවක් මම ලබා දෙනවා රාජනායක ගුරු මහත්මියට.
ඔව් දරුවනේ, අපේ දරුවෝ දැන් අඟුලිමාල දමන කතාව පිළිබඳ හොඳ අවබෝධයක් ලබන්නට ඇති. ඔබ දන්නවා මේක ඊටාම රසවත් වූ කතා පුවතක්. ඉතින් ඔබට විභාගයට, අපේ සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යයෙන්ම මේකෙන් ප්‍රශ්න ඇතුළත් වෙනවා. විවිධ අවස්ථාවන් වලදී විවිධ මාතෘකා ඔස්සේ ඔබට මේවට පිළිතුරු සපයන්නට සිද්ධ වෙනවා. එහෙනම් පුතේ දුවේ, ඔය අපේ පොතේ තියෙන කතාව පිළිබඳ කෙටි හැඳින්වීමක් තියෙනවා. ඔබ දන්නවා කහපාටින් වර්ණ ගන්වලා තියෙනවා. මේකේ තියෙන මේ කරුණු ටික කෙටි සටහනක් විදිහට බොහොම ලස්සනට පැහැදිලිව ඔබ සටහන් කරගත්තොත් ඔබට අපේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට, දෙවෙනි ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු ලියන්නට පුළුවන් වෙනවා කිසිම බයක් සැකයකින් තොරව. ඒ වගේම තමයි දරුවනේ, අපි කතා පුවත හොඳට සිහියේ එහෙම නැත්නම් මතකයේ තබා ගත්තොත් අපිට දෙන ඕනෑම ගැටලුවක්, ඒ කියන්නේ දැන් අපි කතා කරා සිද්ධිහා අවස්ථා නිරූපණය, අපි කතා කරා අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය ජන ජීවිතය අඩාල කරන හැටි, භාෂා ලක්ෂණ, මේ වගේ කුමන හෝ ප්‍රශ්නයක් ආවත් දරුවනේ ඔබලට පුළුවනි සාර්ථකව පිළිතුරු ලියන්න. හැබැයි අපිට කතාව හොඳට මතක නැත්නම් මේ කරුණු කොපමණ තිබුණත් පිළිතුරක් සපයා ගැනීම අපහසු වෙනවා. දරුවනේ, අපි පිළිතුරු ලියනකොට මතක් කරගන්න ඕන අපි මේ අපේ නියමිත කතාවේ, නිර්දිෂ්ට කතාවේ උද්ෘත ඒ විදිහටම අපි දක්වන්න අපි පුරුදු වෙන්න ඕන. සමහර ළමයි අපි දකිනවා තමන්ගේ හිතුමතේට ඒ කතාව ඒ විදිහට අපේ කතා අපේ භාෂාවෙන් ලියනවා. එහෙම වෙන්න බෑ. අපි දක්වන උදාහරණය උද්ෘතයක්. ඒ කියන්නේ ඔකෙන් උපුටාගත් එකක් වෙන්න ඕන. ඒකත් ඔගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේ අපි දැන් නිතර නිතර කියවුණු උද්ෘත එහෙම තිබුණා, ඒවා කොහොකටක් ගැලපෙන ඒවා එහෙම තියෙනවා දරුවනේ. හොඳට පාඩම් කරලා ඒවා සටහන් කරගෙන ගත්තොත් ඔගලන්ට කිසි අපහසුතාවයකින් තොරව මේ අමාවතුරින් එහෙම නැත්නම් අපේ අඟුල්මල් දමනේ පාඩමෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සපයා ගන්නට හැකි වෙනවා. ඒ වගේම තමයි ඔගලෝ ඒ කතාව ගොඩනගනකොට ඒ නියමිත උදාහරණ එහෙම අහලා තියෙනවා. විශේෂයෙන්ම 3-4 ප්‍රශ්න වලට ඇහුවොත් උදාහරණ 4ක් සපයන්න ඕන. 5-7 එකකට වැටිලා තිබුණොත් එහෙම දරුවනේ උදාහරණ 3ක්, ඔය ආදී විදිහට ඒ නියමිත උපදෙස් අනුව ඔගොල්ලෝ මෙවට පිළිතුරු ලියන්න සූදානම් වෙන්න ඕනේ. ඉතින් මම ඔබට මේ පාඩමට අදාළ කුමන හෝ ප්‍රශ්නයක් අහුවොත් සාර්ථකව පිළිතුරු ලියන්නට හැකි වෙනවා කියන එක නොඅනුමානයි. හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ වැඩසටහන අද අප මෙතනින් සමාප්ත කරනවා. නැවත හමු වන බලාපොරොත්තු